ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
හොඳයිහමනම් තවත් සතියක සිකුරාදා දිනයකින් තමයි අපි හමුවෙන්නේ. පසුගිය සතියේ ක්‍රීඩා පිටියෙන් වාර්තා වුණු උණුසුම් තොරතුරු සමගින් සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. සුපුරුදු පරිදි මේ සඳහා SBS සිංහල වැඩසටහන සමග ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ආයුබෝවන් රංගන.
ආයුබෝවන් නිකුල.
ඔව් රංගන, අපිට වාර්තා වෙනවා මේ කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ පවතින ගැටුම් හේතුවෙන් තීරණය දෝලණය වෙමින් තිබුණත් ලංකා ප්‍රීමියර් ලීග් එකේ සිට මේ LPL තරංගාවලියේ ගැටුම් මැදේ වුණත් නියමිත දිනට පැවැත්වෙනවා කියලා. ඒ වගේම මේ ලංකාවේ වේගපන්දු යවන ලසිත් මාලිංගට ඔහුගේ ක්‍රිකට් දිවියේ ප්‍රධාන සංදිස්ථාන දෙකක් මේ LPL තරගාවලියත් සමග හමු වෙනවා කියලත් අපිට ආරංචි වෙනවා. අපි කැමති මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබෙන් දැනගන්න රංගන.
ඔව් ලිපුණ, ඔබ සඳහන් කළ ආකාරයටම යම් යම් බාධා මැදේ තමයි මේ LPL තරගාවලිය මේ වන විට ක්‍රියාත්මක වන්නේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවසනවා මොන බාධාව තිබුණත් නියමිත දිනට නියමිත පරිදි මේ තරගාවලිය ආරම්භ කරන බව. ඒ වගේම කියන්නට ඕනේ කණ්ඩායම් හිමිකරුවන් කිහිප දෙනෙකුම, ඒ වගේම මේ සංවිධාන කටයුතු පිළිබඳවත් ඔවුන් තමන්ගේ නොසතුට පළ කර තිබුණු බවත් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. තවත් දින 6ක කාලයක් පමණයි තිබෙන්නේ තරගාවලිය ආරම්භ වන්නට. නමුත් මේ සියලු කරුණු කාරණා මග හැරගනිමින් මේ තරගාවලිය පවත්වන්නට හැකියාව තිබෙන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවසන්නේ. මේ අතරතුර ඇතැම් කණ්ඩායම්වල පුහුණුකරුවන් පවා මේ වන විට වෙනස් වී තිබෙනවා. කොළඹ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස පත් කර තිබුණේ ඩේව් වට්මෝ, නමුත් ඔහු ඉවත් වී තිබෙනවා. ඒ වෙනුවට නම් කළා කබීර් අලීව, නමුත් මේ වන විට ඔහුට කොවිඩ් වැළඳී ඇති බවට වාර්තා වනවා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැති බව තමයි වාර්තා වන්නේ. ඒ අනුව කොළඹ කණ්ඩායම හදිසියෙම හර්ෂල් ගිබ්ස්ව තම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව එම කණ්ඩායමේ ඔහුගේ සහායක පුහුණුකරුවා ලෙස පත් කර තිබෙන්නේ රංගන හේරත්නයි. මෙන්න මේ වගේ යම් යම් ප්‍රශ්න අර්බුද රසක් යටතේ තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. අවස්ථා කිහිපයකදීම කල් ගියා තරගාවලිය. නමුත් මෙවර නොවැම්බර් 26 වනදා තරගාවලිය ආරම්භ කරන්නට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම කියන්නට ඕනේ තරගාවලියේ රූපවාහිනී ආවරණ කටයුතු සිදු කරන නිෂ්පාදන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ වගේම සම්පූර්ණ සංවිධාන කටයුතු සිදු කරන ඩුබායි පිහිටි IPG සමාගමේ මීට අදාළ නිලධාරීන් සිදු නාම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ අනුව තරගාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සූදානම් වෙමින් තිබෙන්නේ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සියලුම කටයුතු මේ වන විට සූදානම් කර තිබෙන්නේ. ලෝකයේ සිටින ඉතාමත්ම ජනප්‍රිය ක්‍රීඩකින් කිහිප දෙනෙකුම පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කර තිබුණා ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුර කියලා. ඒ අනුව ඔවුනුත් මේ වන විට පැමිණෙමින් තිබෙනවා. හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගණයේ අසල හෝටල්වල ඔවුන් කිහිප දෙනෙකුම මේ වන විට තමන්ගේ නිරෝධායන කටයුතු සිදු කරන බවත් අපට තොරතුරු වාර්තා වනවා. මේ අතරතුර සඳහන් කරන්නට ඕනේ නිකුණ තමයි ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් ලබා දී තිබෙන මේ සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. ඒ අනුව සෑම විදේශීය ක්‍රීඩකයෙකුම දින 3ක කාලයක් තමන්ගේ හෝටල් තුල රැඳී සිටිය යුතුයි. ඉන් අනතුරුව තමයි ඔවුන්ට පුහුණු වීම සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ. මේදී සඳහන් කරන්නට ඕනේ මේ කණ්ඩායම් පහට අදාළ බබල් පහක් මුලදී නිර්මාණය කරනවා. ඉන් අනතුරුව PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව තරගාවලියේ ආරම්භයේදී මේ සියලුම කණ්ඩායම් එක් වී හම්බන්තොට ක්‍රීඩාංගණය සහ අදාළ හෝටල් සියල්ලක්ම ආශ්‍රිතව එක බබල් එකක් නිර්මාණය කරනවා. ඉන් අනතුරුව තරගාවලියේ අවසන් වනතුරු මේ තරගාවලියට සම්බන්ධ සියලුම දෙනා මේ බබල් එක තුළ තමයි ක්‍රියා කිරීමට නියමිතවන්නේ. මේ ආකාරයෙන් තමයි මේ ජීව විද්‍යාත්මකව නිවැරදි ක්‍රමවේදයක් යටතේ කොවිඩ් අර්බුදයේ කිසිදු බලපෑමක් නොමැතිව මේ තරගාවලිය පවත්වන්නට සංවිධායකින් කටයුතු යොදා තිබෙන්නේ. මේ අතරතුර මෙහි ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ රවින් වික්‍රමරත්න මහතායි. ඔහු සඳහන් කර සිටිනවා මේ වන විට බාධා අවහිරතා තිබුණත් තරගාවලිය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් වෙමින් තිබෙන බව. විශේෂයෙන්ම ඇතැම් ක්‍රීඩකින්ගේ ගෙවීම් සම්බන්ධයෙන් යම් යම් අර්බුද මතුවී තිබුණා. තරගාවලියේ ආරම්භයට පෙර තමන්ගේ ක්‍රීඩක වැටුපෙන් 40%ක මුදලක් ගෙවීමට බැඳී සිටිනවා සංවිධායකින්. නමුත් ඇතැම් ක්‍රීඩකින්ට මේ ගෙවීම සිදු කර නැති බවත් වාර්තා වනවා. නමුත් ඔහු සඳහන් කරන්නේ ඒ ගෙවීම් සියල්ලම තරගාවලියේ ආරම්භ වීමට පෙර ගෙවා කිසිදු ගැටලුවකින් තොරව තරගාවලිය ආරම්භ කරන බවයි. ඔබ සඳහන් කළා ලසිත් මාලිංග සම්බන්ධයෙන් තොරතුරක්. ඒ තමයි මේ වන විට ලසිත් මාලිංග වයස අවුරුදු 37ක්, ජාත්‍යන්තර 20x20 තරඟ පිටියේ ඉතාමත්ම සුවිශේෂී ක්‍රීඩකයෙක්. ඔහු බලාපොරොත්තු වනවා මේ තරගාවලිය අතරතුර තමන්ගේ 300 වෙනි ප්‍රීමියර් ලීග් 2020 තරගයට ක්‍රීඩා කරන්නට මේ තරගාවලියේ අතරතුර සෑම කණ්ඩායමකටම තරග 8ක් මූලික වටේදී තරග වැඩිවීමට නියමිතයි. ඒ අනුව ඔහු නියෝජනය කරන්නේ ගාලු කණ්ඩායමයි. ගාලු කණ්ඩායම සහ දඟුල්ල අතර තරගය දෙසැම්බර් 5 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එම තරගයට ලසිත් මාලිංග ක්‍රීඩා කළහොත් ඒ ඔහුගේ 300 වන 2020 තරගයේ ලෙසයි වාර්තා පොත් අතරට එක්වන්නේ. අනෙක් වාර්තාව තමයි ඔහු කඩුලු 400ක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා. තවත් කඩුලු 10ක් අඩුයි. ඒ අනුව බොහෝ විට මේ තරගාවලිය අතරතුර ඔහු ඒ කඩයිමත් පසු කර යාමට ඉඩ තිබෙන බව තමයි වාර්තාවන්නේ. සමස්ත තරගාවලිය තුර තරඟ 23ක් පැවැත්වීමටත් නියමිතව තිබෙනවා. මේ වන විට අදාළ කණ්ඩායම් පහේ මිල ලාංඡන එළි දක්වා තිබෙනවා. ඉතාමත්ම විධිමත් ආකාරයෙන් මේ කටයුතු සිදුවන බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකීන්ට මේ තරගාවලිය තුළ ලැබෙන මුදල් සම්බන්ධයෙනුත් මේ වන විට යම් යම් වාර්තා පරවී තිබෙනවා. එහිදී ඇමරිකානු ඩොලර් 60,000ක මිල යටතේ ක්‍රීඩකින් 5 දෙනෙකු කාණ්ඩ කර තිබෙනවා. තිසර පෙරේරා, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා සමගින් දසුන් ශානක තමයි මේ ආකාරයෙන් ඇමරිකානු ඩොලර් 60,000ක මුදලකට තරගාවලියට එක්වන්නේ. ඒ වගේම එක් ක්‍රීඩකෙක් පමණයි සිටින්නේ ඇමරිකානු ඩොලර් 50,000ක මුදලකට. ඒ වනිදු හසරංගයි. ඊට අමතරව ඇමරිකානු ඩොලර් 40,000ට ක්‍රීඩකින් 5 දෙනෙක් සිටිනවා. ඇමරිකානු ඩොලර් 25,000ට ක්‍රීඩකින් 15 දෙනෙක් වශයෙන් මේ ක්‍රීඩකීන් වර්ග කර තිබෙනවා. මේ ආකාරයෙන් තමයි දේශීය ක්‍රීඩකීන්ට මේ තරගාවලිය තුළ ගෙවීම සිදුවන්නේ. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන අනුර තෙන්නකෝන් මහතා සඳහන් කර තිබෙනවා, ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සංවිධානය කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත්ම හොඳ ආයෝජනයක් බව. මේ කරුණු කාරණා අතරතුර අපට මේ සංවිධායක මඩුල්ල ඉදිරිපත් කර තිබෙනවා. තරගාවලියට එක්වන පිටියේ විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් පිළිබඳව විස්තර කුමාර ධර්මසේන, රුචිර පල්ලියගුරු ඇතුළු ජාත්‍යන්තර විනිසුරුවන් 11 දෙනෙකු මේ තරගාවලියට එක්වනවා. ඒ වගේම රංජන් මඩුගල්ල මහතා ඇතුළු තරග තීරකවරුන් 4 දෙනෙකුත් මේ තරගාවලියට එක් වී තිබෙනවා. මේ කරුණු කාරණා අතරතුර හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග මහතා චෝදනාවක් එල්ල කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කරනවා මේ තරගාවලියේ තරගාවලි අධ්‍යක්ෂවරයාටත් ICC දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අනුව මේ LPL තරගාවලිය දූෂණ චෝදනා නොමැතිව පවත්වා ගැනීමේ වගකීම ශ්‍රී ලංකාවට තිබෙනවා. ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කණ්ඩායම් හිමිකරුවන්ටත් යම් යම් චෝදනා එල්ල වී තිබෙන වටපිටාවක මේ තරගාවලිය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි අර්ජුන රණතුංග මහතා තමන්ගේ ලිපියෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබෙන්නේ. තවත් රසවත් වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරුවා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකින් කිහිප දෙනෙකු තමන්ගේ PCR පරීක්ෂණ සිදු කරන ආකාරය. මෙහිදී සඳහන් කරන්නට ඕනේ ඉසුරු උදාන මාධ්‍යයට සඳහන් කර තිබුණා තමන් පසුගිය මාස දෙකක කාලය තුළ PCR පරීක්ෂණ 30කට වැඩි ප්‍රමාණයකට සහභාගී වූ බව. මේ තමයි මේ ආරක්ෂණ ක්‍රමවේදය. ඉතින් මේ ක්‍රමවේද අනුගමනය කරමින් ඉතාමත්ම සුරක්ෂිත ලෙස මේ තරගාවලිය ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යෑමට සංවිධායක මණ්ඩලය මේ වන විට සූදානම් වී සිටිනවා. අපි බලමු නිපුණ මේ ඉතාමත්ම සුවිශේෂී තරගාවලියක් මීට පෙර 2012 වසරේදී පැවැත්වුණු ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය මෙන් නොවේ. ඉතාමත්ම ඉහළ සංවිධානයත්වයකින් යුතුව තමයි මෙවර LPL තරගාවලිය සංවිධානය වන්නේ. මේ තරගාවලිය සිළු තොරතුරු ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා නිපුණ.
හොඳයි, මේ ක්‍රීඩා සඳහා 2021 අයවැයෙන් ක්‍රීඩා පාසල් 10ක් වගේම ක්‍රීඩාවේ උන්නතිය සඳහා ලොකු අවධානයක් යොමු වෙනවා කියලා අපිට වාර්තා වෙනවා. අපි කැමති ඔබෙන් මේ සම්බන්ධයෙන්ුත් වැඩිදුර තොරතුරු දැනගන්න.
ඔව්, මෙවර ශ්‍රී ලංකාවේ 75 වන අයවැය තමයි නිතර ඉදිරිපත් කරනු ලැබුවේ. මෙහිදී ක්‍රීඩාව සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ කොවිඩ් අර්බුදයේ හමුවේ දැඩි ආර්ථික අභියෝග තිබෙන වටපිටාවකත් 2021 වර්ෂයේ සඳහා සහ ඉදිරි කාල සීමාව සඳහා ක්‍රීඩාවේ උන්නතිය උදෙසා පියවර රැසක්ම ගෙන තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. එහිදී 2021 සිට 2024 දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 10ක ක්‍රීඩා ආර්ථිකයක් ඉලක්ක කරගනිමින් තමයි මේ සමස්ත අයවැය යෝජනාවලිය ඉදිරිපත් කර තිබෙන්නේ. ක්‍රීඩාව ඉලක්ක කරගනිමින් මෙහිදී ඔබ සඳහන් කළ ආකාරයටම ග්‍රාමීය ක්‍රීඩා සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3000ක අතිරේක ප්‍රතිපාදනත් වෙන් කර තිබෙනවා. රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබෙනවා දෙවෙන පුරා නාගරික ඇවිදින මංතිරු සහ ඒ ආශ්‍රිත පහසුකම් වැඩි දියුණු කිරීමට. කුරුණෑගල, යාපනය, ටොරින්ටන්, බෝගම්බර සහ දියගම ක්‍රීඩාංගණවලට කෘතිම දාවල පත ලබා දීමටත් මෙහිදී බලාපොරොත්තු වනවා. ඒවගේම සඳහන් කරන්නට ඕනේ හම්බන්තොට සූර්යවැව ආශ්‍රිතව ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා තොරතුරු තාක්ෂණයේ සහිත නවීන ක්‍රීඩා නගරයක් ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා ඉදිරි වසර 4ක කාලය සඳහා. ඒවගේම ඩිපුල සඳහන් කරන්නට ඕනේ මේ සියලුම යෝජනා මේ 2021 වසර තුල ක්‍රියාත්මක කිරීම අභියෝගයක් වන්නට පුළුවන්. නමුත් මේ යෝජනා ඉතාමත් වැදගත් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා මෙහිදී සඳහන් කරන්නට ඕනේ 2032 ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමටත් බලාපොරොත්තු වනවා. නමුත් සඳහන් කරන්නට ඕනේ ඒ අතරතුර දකුණු ආසියානු ක්‍රීඩා තරඟ පැවැත්වෙනවා, ආසියානු ක්‍රීඩා තරඟ පැවැත්වෙනවා. මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරය සඳහන් කර සිටියා මේ දකුණු ආසියානු සහ ආසියානු මට්ටම ජය ගැනීම තමයි තමන්ගේ ප්‍රධානතම ඉලක්කය බවට පත්වන්නේ. ඒ අනුව තෝරාගත් විසව් කිහිපයක් සමගින් ඔලිම්පික් කඩේම පසු කර යාමේ බලාපොරොත්තුවෙන් තමයි තමන් කටයුතු කරන්නේ කියලා. ඒ අනුව බලමු මේ අයවැය ලේඛනයත් එක්ක ඉදිරි වසර කොහොමද ක්‍රියාත්මක වන්නේ කියලා, ඒ තුළින් ක්‍රීඩාවේ උන්නතිය කොයි ආකාරයෙන්ද සිදුවන්නේ කියලත් අපි ඉතාමත්ම අවධානයෙන් සිටින බවත් සඳහන් කරන්නට ඕනේ නිකුණ.
හොඳයි රංගන, මේ දෙසැම්බර් 17 වෙනිදාට යෙදලා තිබෙනවා මේ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය. ඒ වගේම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ස්ථිර කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු වගේම මේ ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නෙකු වන අශාන්තද මෙල්ගේ ප්‍රධානත්වයෙන් වන නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගැනත් අපි පොඩ්ඩක් සාකච්ඡා කළොත්.
ඔලෙබ්‍ර අපි පසුගිය සතියේ සඳහන් කළා මේ දකුණු අප්‍රිකානු තරඟාවලිය ඉලක්ක කරගමින් ක්‍රීඩකින් 22 දෙනෙකු මේ වන විට තමන්ගේ පුහුණු වීම කටයුතු ආරම්භ කර තිබෙන බව, පල්ලෙකලේ ක්‍රීඩාංගණයේදී ඔවුන් දින 10ක පුහුණු කඳවුරකට සහභාගී වනවා. මේ දිනවල ඒ පුහුණු වීම කටයුතු වලයි ඔවුන් නිරත වී සිටින්නේ. ප්‍රධාන පුහුණු කරුමිකී ආත යටතේ ඒ වගේම නොවැම්බර් 22 වෙනිදා දක්වා ඔවුන් තමන්ගේ පුහුණු වීම සිදු කරනවා. ඉන් අනතුරුව LPL තරඟාවලියට සහභාගී වන ක්‍රීඩකින් හම්බන්තොට බලාපිටත්ව යාමට නියමිතයි. මේ සියලුම ක්‍රීඩකින් නිරෝධායන නීති අනුගමනය කරමින් තමයි මේ පුහුණු වීම කටයුතු වල නිරත වන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වනවා දකුණු අප්‍රිකානු තරඟ සංචාරයට පුද්ගලයන් 32 දෙනෙකු සහභාගී කරවන්නට. ඒ කියන්නේ ක්‍රීඩකින් 22 දෙනෙකු සහ සපෝටින් ස්ටාෆ් එක නැතිනම් පුහුණු කරුවන් ඇතුළු සියලු දෙනාගේම කාර්ය මණ්ඩලය 10 දෙනෙක්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක්. සාමාන්‍යයෙන් තරඟාවලියක් සඳහා ක්‍රීඩකින් 15ක් නැත්නම් 16ක් තමයි පිටත්ව යන්නේ. නමුත් මෙවර මේ කොවිඩ් තත්ත්වය නිසාවෙන් හදිසි ක්‍රීඩක ආදේශනයක් සිදු කිරීම ඉතාමත්ම අර්බුදයක් බවට පත්වන මක්නිසාදයක් ක්‍රීඩකයෙකුට රටකට ඇතුළත් වීමට දින කිහිපයක් නිරෝධායන වීමට සිදුවන මෙන්න මේ කරුණු නිසාවෙන් වැඩි ක්‍රීඩක සංඛ්‍යාවක් රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වන්නේ. මේ සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව අතිරේක මුදලක් ගෙවීමකින් පොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාව ලැබෙනවා මේ දකුණු අප්‍රිකානු තරඟ සංචාරයට වැඩි ක්‍රීඩකින් සංඛ්‍යාවක් රැගෙන යන්නට. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ නවතම ICC නීති රීති වලට අනුකූලව සෑම තරඟාවලියක් සඳහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු සහභාගී වන්නට ඕනේ කණ්ඩායමක් සමගින්. ඒ අනුව මේ තරඟාවලියට වෛද්‍යවරයෙකු සහභාගී වනවා. තරඟාවලියේ පළමු තරඟයේ දෙසැම්බර් 26 වෙනිදා සෙන්චුරියන් හිදී ආරම්භ වන්නේ, දෙවන තරඟයේ ජනවාරි මාස 3 වෙනිදා ජොහනස්බර්ග් හිදී ආරම්භ වන්නට නියමිතයි. ඒ අනුව මේ තරඟාවලිය කිසිදු බාධාවකින් තොරව පැවැත්වෙනවා. මෙහිදී සඳහන් කරන්නට ඕන තවත් කාරණාවක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී නිරෝධායන කාලයක් ගත කරන්නේ නැහැ. ඊට හේතුව තමයි ඔවුන් ශ්‍රී ලංකාවේදී LPL තරඟාවලියට සහභාගී වීමෙන් අනතුරුව තමයි ඊට පසු දින දෙසැම්බර් 17 වෙනිදා දකුණු අප්‍රිකානු තරඟාවලිය සඳහා පිටත්ව යන්නේ. මේක හඳුන්වන්නේ මේ බබල් ටු බබල් කියන සංකල්පය. ඒ කියන්නේ ඔවුන් ශ්‍රී ලංකාව තුල සිටින්නේ බබල් එකක් තුල. ඒ බබල් එකෙන්ම ක්‍රීඩකින් 22 දෙනෙකු දකුණු අප්‍රිකානු සංචාරයට එක්වීමට නියමිතයි. ඒ අනුව කිසිදු බාහිර ස්පර්ශ වීමකින් තොරව ඔවුන් දින 3ක විවේකයක් ගැනීමෙන් පසුව PCR පරීක්ෂණ සිදු කරනවා. ඉන් අනතුරුව ඔවුන්ව දකුණු අප්‍රිකානු තරඟාවලියට එක්වනවා. ඒ අනුව විශේෂිත නිරෝධායන කාල සීමාවක් දකුණු අප්‍රිකාවේදී ගත කරන්නේ නැහැ. මේ අතරතුර අලුත් තොරතුරක් වාර්තා වෙනවා. ඒ තමයි මේ තරඟාවලිය ඇමරිකා එක්සත් ජනපදයේ කැනඩාව සහ මෙක්සිකෝවේදී සජීවී ලෙස විසුරුවා හැරෙනවා. සාමාන්‍යයෙන් මේ රටවල් වල ක්‍රිකට් ක්‍රීඩාව විසුරුවා හැරෙන්නේ නැහැ. නමුත් මේ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟාවලිය මේ කලාපයේ විසුරුවා හැරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතරතුර අපට එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය පිළිබඳවත් තොරතුරක් වාර්තා වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවසනවා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ස්ථිර කර තිබෙන බව. එළබෙන වසරේ ආරම්භයේදී ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයකට එක්වන බව, ටෙස්ට් තරඟ දෙකකින් යුතු තරඟාවලියක් මේ තරඟාවලිය සහ දකුණු අප්‍රිකානු තරඟාවලිය කියන තරඟ දෙකම පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියට සමගාමීවයි. කෙසේ වෙතත් මේ ටෙස්ට් තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඊට හේතුව තමයි නිරෝධායන කටයුතු පහසුවෙන් සිදු කිරීමට මේ බබල් එක නිර්මාණය කිරීමේ පහසු වූ නිසා ගාල්ලේදී පමණයි ටෙස්ට් තරග දෙකම පැවැත්වෙන්නේ. අනුව කොළඹදී තරග පැවැත්වෙන්නේ නැහැ. මේ සඳහා එංගලන්ත කණ්ඩායම ජනවාරි මස 3 වනදා ලංකාවට පැමිණීමට නියමිතයි. පළමු තරගයට දින 11කට කලින් ඔවුන් පැමිණෙනවා. කෙසේ වෙතත් ඔවුන් ශ්‍රී ලංකාවේදී කිසිදු ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් සමග පුහුණු තරගයකට සහභාගී වන්නේ නැහැ. ඔවුන්ගේ තමන්ගේ කණ්ඩායම අතරතුර තමයි පුහුණු තරග පැවැත්වෙන්නේ. ඉන් අනතුරුව තමයි පළමු තරගයට සහභාගී වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්විද සිල්වා මහතා පවසන ආකාරයට මේ තරංගාවලිය පැවැත්වීම ඉතාමත්ම වටිනා කාර්යයක් වනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන්. ශ්‍රී ලංකාව තුළ වසරකට පසුව තමයි මේ ආකාරයෙන් ජාත්‍යන්තර තරංගාවලියක් පැවැත්වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වසරක කාලයක් කිසිදු ජාත්‍යන්තර තරංගාවලියකට සහභාගී වී නැති නිසාවෙන් ඔවුන්ගේ ආබාධ තත්වයන් පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කර තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව එංගලන්ත තරංගාවලිය තමයි ශ්‍රී ලංකාවේදී ලබන වසර ආරම්භයේදීම පැවැත්වෙන ප්‍රධානතම තරංගාවලිය බවට පත් වී තිබෙන්නේ. මේ 2020 වසරේ මේ නොවැම්බර් දෙසැම්බර් කාල සීමාවේදී ජාත්‍යන්තරයේ තරංගාවලිය රැසක්ම පැවැත්වෙනවා. ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා. මෙන්න මේ කාරණාවත් මා කලින් සඳහන් කළ බබල් ටු බබල් තත්වයක්, ඒ කියන්නේ IPL තරංගාවලිය නිමා කිරීමෙන් පසුව ඉන්දිය කණ්ඩායම ඔස්ට්‍රේලියාවට පැමිණියා. ඒ අනුව විශේෂිත නිරෝධායන කටයුත්තක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ අතරතුර කොදෙව්වන් සහ නවසීලන්තය අතර තරංගාවලියකුත් ආරම්භ වෙනවා. එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරංගාවලියකුත් පැවැත්වෙනවා. ඒ අනුව මේ කොවිඩ් අභියෝගයේ මැදියේ වුවත් ලෝකයේ සෑම රටක්ම මේ ආකාරයෙන් ක්‍රීඩාවට ඉඩ ලබා දී තිබීම පිළිබඳව අපි සතුටට පත් විය යුතුයි. මේ අතරතුර ඔබ සඳහන් කළ ශ්‍රී ලංකාවේ නව තේරීම් කමිටුව පිළිබඳව සමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත නව තේරීම් කමිටුවක් නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩා නීති රීතිවලට අනුකූලව යුද හමුදා ප්‍රදේශ අවේන්ද්‍ර සිල්වා මහතා තමයි ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ. ඔහුගේ අනුමැතිය හිමි වී තිබෙනවා මේ සමාජිකයින් 7 දෙනාට. යනු අසන්තද මෙල් මහතා තමයි මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ. චමින්ද මෙන්ඩිස් සිටිනවා, ප්‍රමෝදේ වික්‍රමසිංහ, හේමන්ත දේවප්‍රිය, රංජිත් මදුරසිංහ, උවයිස් කරණයින් සමගින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නිල්මිණි ගුණරත්න මේ තේරීම් කමිටු සමාජිකයින් ලෙස පත් කර තිබෙනවා. යනු ඔවුන්ට ශ්‍රී ලංකාවේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩාව, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව, පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වගේම වයස අවුරුදු 19 තේරීම් කටයුතු සියල්ලක්ම සිදු කිරීමේ වගකීම පැවරෙනවා. මේ වසර අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු තරගාවලියට එක්වන ඒ කණ්ඩායම නම් කිරීම තමයි මේ නව තේරීම් කමිටුවේ ප්‍රධානතම කාර්ය බවට පත් වී තිබෙන්නේ. මීට පෙර තේරීම් කමිටු සමාජිකයෙකු ලෙස සිටි විනෝදන් ජෝන් මහතා මේ නව කමිටුවට නම් කර නැහැ. ඒ අනුව මේ නව තේරීම් කමිටුවත් සමගින් තමයි ඉදිරි වසරක කාලය කටයුතු කිරීමට තිබෙන්නේ නිකුණ.
එමනම් තවත් උණුසුම් ක්‍රීඩා තොරතුරු රසකුත් සමග නැවතත් ලබන සතියේ සිකුරාදා හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගෙන යනවා. අපත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා පසුගිය සතියේ මේ ක්‍රීඩා පිටියේ සිදු වූ උණුසුම් තොරතුරුත් සමගින් අපත් සමග සම්බන්ධ වුණාට. ඔබට සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.